නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 1 සහ 2 හි විධිවිධාන සහ 20-23 පෙබරවාරි 10 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ද යෝජනා ප්‍රකාරව පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කිංග්ස් නෙල්සන් මහතාද තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පිපිලේකනාදී පිළිගැන්වීම ආණ්ඩුක ව්‍යවස්ථාව 157 හයි ව්‍යවස්ථා ප්‍රකාර 20-20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවෙහි සිවවෙනි කාණ්ඩයේ 25 වන කොටස 20-21 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිවවෙනි කාණ්ඩයේ 24 වන කොටස 20-22 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 1-2-3 වන කොටස් මම ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා හා රාජ්‍ය පරිපාලන මිතුම.
ගරු කථානායකතුමනි, 2019-2020 වර්ෂය සඳහා සීමා සහිත රක්න ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කොලිතය මම යෝජනා කරමි. 2019 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කොලිතය මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2023 දරන රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ වගකීම් පනතේ 13 වගන්තිය අනුව 2022 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළේ මම යෝජනා කරමි. 1379 අංක 60 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවෙනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2023 ජූනි 17 වෙනි දිනදී අංක 23-36 අදින 78 දරන අතිවිශේෂ කැසපත්‍රය හා උපලේඛනයේ පළ කරමින් කළ ලද ප්‍රකාශනයේ මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා,
අරු කථානායකතුමනි, 2021 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාම්‍ය විද්‍යාව ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය ඇමතුමා,
ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඉතාමත්ම වැදගත් කාරණාවක් මම මතු කරන්න කැමති. ඔබතුමා හොඳින් දන්නවා ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාලය 16 වෙනි විශ්වවිද්‍යාලය හැටියට දේශීය වෛද්‍ය විද්‍යායතනය හැටියට 2021 වසරේ නම් කරනු ලැබුවා. විශේෂයෙන්ම වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය අප වෙත ඉදිරිපත් කරා අඩුපාඩුකම් රාශියක්, අඩුපාඩුකම් එමටයි. ඉතින් මම අජිත් මාන්නපෙරුම මන්ත්‍රීතුමත් සමග, ඒ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සමාජිකයෝ සමග, ඒ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අධීක්ෂණය කරන්න යවුවා. විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි, ඖෂධ සම්බන්ධ ගැටලු, ඉඩ පහසුකම් නොමැති ගැටලු, වෛද්‍යවරුන්ගේ සහ රෝගීන්ගේ සනීපාරක්ෂක ගැටලු, සායන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, දේශීය චිකිත්සා සායන සම්බන්ධ ගැටලු, පංචකර්ම ඒකක සම්බන්ධ ගැටලු, වාට්ටු සංකීර්ණ පිළිබඳ ගැටලු, රසායනාගාර පිළිබඳ ගැටලු, ඒ වගේම ආයුර්වේද වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව පිළිබඳ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ඒ සියල්ලක්ම හැන්සත්ගත කරනවා, සභාගත කරනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා, අද සාකච්ඡාවකුත් ලබා දීලා තිබෙනවා ඒ සිසුන්ගේ ඒ ගැටලු පිළිබඳ සහ ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න පිළිබඳ. ප්‍රශ්න වෙලා තියෙන ගරු ඇමතිතුමා, මේක විශ්වවිද්‍යාලයක් කරලා, නමුත් මානව සම්පත්, භෞතික සම්පත් සහ අනෙකුත් සම්පත් ටික ලබා දීලා නැහැ. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, බොහොම කාරුණිකව ඉතාමත් ඉක්මනින් මේ බරපතල අඩුපාඩුකම් ඌනතාවයන් වලට විසඳුම් සපයන්නට ඔබතුමා කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
අර කථානායකතුමනි, මේ පිළිබඳව ගෞරව විපක්ෂ නායකතුමත් ඒ වගේම තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් අපේ අවධානය යොමු කළා. අද පසුරුතුණුට පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අදාළ නිලධාරිනුත් වික්‍රමාරච්චි ගම්පහ වෛද්‍ය විද්‍යා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපකලපතුමා සහ දන්නේ දරුන් ශිෂ්‍ය සංගමයේ අතර සාකච්ඡාවක් සංවිධානය කළා තිනු අපි තෙන්දි බලමු මතුවෙන කරුණු අනුව දෙන විසඳුම් ටික ලබා දෙන්න.
අරු සෞඛ්‍ය ඇමතුමා
අරු කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
මේ ප්‍රශ්නයටත් අදාළ වැඩගත් කාරණාවක් ඉදිරිපත් කරන්නට අවස්ථාව දෙන්න. අපි හැමෝම දන්නවා මේ මොහොත වෙන විට රටේ ඩෙංගු ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් හැටියට නැවතත් වරක් උද්ගත වෙලා තිබෙනවා. එතකොට මම ඔබතුමාට කියන්න කැමතියි ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා විශේෂයෙන්ම ඒ පිළිබඳව පුහුණුවක් ලැබපු පුද්ගලින් කොට්ටාසය බඳවාගත්තා. මේ මොහොත වෙනකන් ඒ ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ඒ අතිශය වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන ඒ පුද්ගලින්ගේ රැකියාව ස්ථිර කරලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අද උද්ගත වී තිබෙන ඩෙංගු අර්බුදයට එය වළක්වාලීමේ ක්‍රියාදාමයට පිළියමක් හැටියට මේ తాවකාලික පත්වීම් ලබලා තිබෙන ඒ සියලුම දෙනාට ස්ථිර පත්වීම් ලබා දෙන්නේ කියන එකත් මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම විපක්ෂ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හරහා සෞඛ්‍ය ඇමතිතුමා සෞඛ්‍යමතුමා එනවා නෑ මම සඳහන් කරේ කරු සෞඛ්‍ය ඇමතිතුමා අද ඩෙංගු ප්‍රශ්නය සුපුරුදු පරිදි ක්‍රමිකව කාලීන මේක ඉස්මතු වෙලා තිබෙනවා. ඒ හේතුව නිසාම ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා බඳවාගත්තු තරුණ තරුණියන් කොට්ටාසයක් ඉන්නවා ඒ විශේෂිත පුහුණුව ලැබුවා. නමුත් අද දවස වෙනකන් ඒ අය తాවකාලික පත්වීම් ලැබලා තිබෙන්නේ. මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් වඩාත් කාර්යක්ෂමව ඒ ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අයගේ පත්වීම් ටික ඉක්මනින් ඉස්තර කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
පක්ෂනායක කුමාර තෙක්ක 100ක් එකගයි. මේක 2016 බඳවාගත්ත කණ්ඩායමක්. හැබැයි මේ අයගේ ප්‍රශ්න තිබ්බේ මේ අයට මූලික සුදුසුකම් සියල්ල කිසිවක් තිබිච්ච නැති අය. ඒ බඳවාගෙන හැබැයි දැන් මේ වෙනකොට අවුරුදු 8ක් වැඩ කරලා තියෙනවා. ඉතින් දැන් ආයේ සුදුසුකම් බලන්නයි ඒක හේරයි ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් ඒකම මේකත් ලබා දිය යුතුයි ස්ථිර කළ යුතුයි කියලා කැබිනට් පේපර්ස් තුනක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඒ කැබිනට් පේපර්ස් තුනේම මම ඊයේ මේ සම්බන්ධව විශේෂයෙන්ම කතා කරා. ඒකෙදි මැනේජ්මන්ට් සර්විසස් එකෙන් මේකට එකඟතාවයක් නැහැයි කියලා දාලා තියෙනවා. ඉතින් නමුත් මේකට මම එකඟ නැහැ. නමතවරක් ඊගාව කැබිනට් එකේ නමතවරක් මේක ගේනවා. මේක අතාරින්නේ දැන් මේක අතාරින්නේ එක අසාධාරණයි. දැනට ගෙවන්නේ දවසකට රුපියල් 700යි. ඒ පුදුමයි ඉන්නේ එකක්. ඇත්තටම අවංකවම. මොකද ඕන් කරන සේවය සහ කරපු සේවය සම්බන්ධව දැන් සුදුසුකම් කියලා වැඩක් නැහැ. අවුරුදු 8ක් වැඩ කරාට පස්සේ ඔවුන්ගේ සුදුසුකම් ඒකම සුදුසුකමක් වෙනවා. ඔවුන්ට ඒක ස්ථිර කරන්න. ඉතින් මුතුමත් නෙමෙයි ඒක මම හිතන්නේ අපි සියලු දෙනාම කතා කළ යුතු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඒ විදිහටම ගත යුතුයි. මැනේජ්මන්ට් සර්විසස් එකත් එක්කම පෞද්ගලිකව කතා කරන්න තීන්දුව කරා. නැවත වරක් කැබිනට් පේපර් එක කීයේත් අස්සම් කරන් නැවත වරක් මේක ගන්නයි කියලා.
ඔව් ප්‍රශ්නයකට.
සාමාන්‍යයෙන් අපි මේ සභාවේ බොහෝ විවේචන ඉදිරිපත් කරනවා. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ධනාත්මක ප්‍රගතිශීලී පිළිතුර පිළිබඳව ස්තුතිය පුද කරනවා. ඒ කාර්යය ඉක්මනින් ඉෂ්ට කරන්නට පුතුමාට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
දොම මේ වෙනකොට ජනාධිපති කාර්යසාධ බලකායේ ඒ ප්‍රධානත්වයෙන් වෙනම ඩෙංගු මර්ධනය පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් කරනවා. ඊට අමතරව පළාත් මට්ටමින් පළාත් ආණ්ඩුකාරකව යටුතෙත් කරනවා. එතෙන්දී අපි දිස්ත්‍රික් මට්ටමින් කරනකොට අපිට දිස්ත්‍රික් කාරණාව තමයි පළාත් පාලන ආයතනවලත් ඔය ඩෙංගු මර්ධනය කරන වැඩේට විශාල දායකත්වයක් දෙනවා. ඒක ඉන්න කණ්ඩායමවත් ඒ වගේ ස්ථිර කිරීමක් වෙලා නැහැ. ඒ පිළිබඳවත් අපි පෞද්ගලික දවස්වල කතා වුණා. මම හිතන්නේ ඒක ඔබතුමාට දෙන්නේ පළාත් පාලන විශේෂභාර අමාත්‍යවරයාට දෙන්න ඕනි දෙයක්. මම හිතන්නේ ඒ පිළිබඳවත් ඒ අයගේ සේවාව ස්ථිර කරන්න කියන ඉල්ලීම අපි මැනේජ්මන්ට් මේකට ඉල්ලීමක් කරලා තියෙනවා.
අනේ කතා කරනකොට දෙපාන්දර. නමුත් පසුගිය අවස්ථාවල මේ ඩෙංගු අර්බුදයේ ආපු අවස්ථාවේදී දෙපැත්තෙම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු විශාල රාජකාරියක් කෙරුවා. ඒ අය තමයි ගංගල ඇවිදලා ඒ අවශ්‍ය නිලධාරීන් අරගෙන ඇවිල්ලා මේ අවශ්‍ය තැන්වලට මේ බෙහෙත් ගන්න කටයුතු කෙරුවේ. නමුත් අද අපේ මම දන්නවා මහනුවර මහනගර සභාව සම්පූර්ණයෙන්ම අකරබන්නේ වෙලා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙපැත්තෙම ඉන්නවනම් නිලධාරීන් පස්සේ ගිහලා මේක වැටික් කරනවා. ඉතින් අපි කියනවා මේක ප්‍රාදේශ සභා මැතිවරණේ කරලා තීරණයක් ගන්න කියලා. දෙපැත්තෙම
හරි බොහොම ස්තුතියි. අධිකරණ බන්ධනාගාර කටයුතු එමුතුමා
දෙදාස් විසික වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක මාත්‍තුමා.
2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත හා කර්මාන්ත මාත්‍තුමා.
ගරු කථානායකතුමනි.
ඔව් විපක්ෂ නායකතුමා.
මම පොඩ්ඩක් ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට එතුමාගේ දිස්ත්‍රික්කයටත් බලපාන වැදගත් ප්‍රශ්නයක් ගැන මතු කරන්න. විෂයානුපද්දව ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමනි, ඔබතුමා දන්නවා හොඳින් මීගමුව බල ප්‍රදේශය සංචාරක බල ප්‍රදේශයක්. මීගමුව සංචාරක බල ප්‍රදේශයේ ගැටලු රාශියක් මේ මොහොත වෙනකොට තිබෙනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුවත්, ඒ වගේම කොරෝනා වසංගතය තුලත්, ඒ වගේම රටබංකොලොත් වීම තුලත් ඒ සංචාරක කර්මාන්තයේ නියැලුණු විශාල ප්‍රමාණයක් මීගමු බල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය අද කඩා වැටලා තිබෙනවා. ව්‍යාපාරිකින්ගේ තත්ත්වය ඉතාමත්ම සෝචනීයයි, ඉතාමත්ම දුක්ඛිතයි. විශේෂයෙන්ම මොරිටෝරියම් එක නතර කරයින් පස්සේ ඒ මොරිටෝරියම් එක කාලේ එකතු වුණු මුදල් ටිකත් ආපහු අලුත් ණයක් හැටියට ගිනි පොලියට එයාට ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පරාටේ නීතිය හරහා අද පත්‍රයක් ඇරලා බැලුවොත් මේ එයාගේ දීපල වෙන්දේසිය, එයාගේ සම්පත් වෙන්දේසිය බොහොම ඉහලින්ම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පහුගිය දවසක නිගම්බෝ ටූරිස්ට් ඇසෝසියේෂන් මීගමුව සංචාරක සංගමය අපිව හමු වුණා. අපේ ගරු කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ මූලික සාකච්ඡාවෙන් පස්සේ අපේ ශේෂ්ත්‍රයට ගිහිල්ලත් ඒ සංචාරක සංගමේ සමාජිකින් සියලු දෙනාම හමු වුණා. ඉතින් ඒ අය ඉන්නේ බොහොම අමාරුවෙන්. සංචාරකයෙක් නැහැ, සංචාරක කර්මාන්තේ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ, ණය ටික ගෙවා ගන්නත් බෑ. ඒ අයගේ දීපල වෙන්දේසි වෙනවා. බොහොම බරපතල මර උගුලක නිරත වෙලා සිටින්නේ. මම ඉල්ලීමක් කරනවා, කරුණා කරලා විශේෂයෙන්ම විශේෂිත වූ වැඩසටහනක් මේ මීගමුව සංචාරක බල ප්‍රදේශයේ සංචාරක සංගමේ ප්‍රශ්නවලට ගැටළුවලට විසඳුම් ලබා දෙන්නට වැඩපිළිවෙලක් යොදන්නේ කියලා මම ඒ වගේම කියන්න කැමතියි. මීගමුවේ සංචාරක කර්මාන්තයටම තමයි ඒ අය මුණ දෙන ප්‍රශ්නම තමයි රටේම ඉහළ, මධ්‍ය, කුඩා, ඒ වගේම සංචාරක පොඩ්ඩෝ මේ සියලු දෙනාම මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා කරුණා කරලා ඒ අයට සහනයක් සලසන්නට, වැඩපිළිවෙලක් සලසන්නට, අඩුම ගානේ ඒ අයගේ පොලී සහනය, එහෙම නැත්නම් ප්‍රාග්ධනය ගෙවීමේ දිගු කිරීමේ කාලයක් ක්‍රියාත්මක කරන්න, මේ පරාතේ නීතිය මේ බංකොලොත් රටේ ක්‍රියාත්මක කිරීම වහම නතර කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා පැවසු ආකාරයට විශේෂයෙන්ම මීගමුව සංචාරක ශේෂ්ත්‍රයේ ඒ අය අපිව මුණ ගැසුණා. එයිදී ගරු කථානායකතුමනි, දැන් අපේ රට ගත්තොත් අපි ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න උත්සාහ ගන්නවා ලෝකේ අනිත් රටවල් එක්ක. එතකොට අපි ඒගොල්ලොන්ගෙන් ඉල්ලීම් කරනවා අපේ රටේ ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න කියලා. චීනෙන් කියලා තිබුණා මේ අරන් තියෙන ණයට තව ණයක් දෙන්නම්, ඒකට පොලියත් එක්ක ගෙවන්න කියලා. ඒ වගේ වැඩක් තමයි ගරු කථානායකතුමනි මේ මොනිටෝරියම් එක හරහා සිදු වෙලා තියෙන්නේ. දැන් මේ ණයගත් හොටෙල් වල ඒව නැත්තම් සංචාරක ශේෂය නියැලෙන අයට ගරු කථානායකතුමනි මොනිටෝරියම් එක කරලා තියෙන්නේ. ඒ ණයයි පොලියයි ගෙවන්න තව ණයක් දීලා ඒකට තව පොලියක් එකතු කරලා මේක වැල් පොලි වෙලා දැන් 130ක් විතර මේ අයට ගෙවන්න වෙලා. දැන් මේ අයට මේ තියෙන දේපල විකුණලත් මදි, එයාගේ වහුගඩු විකුණන තත්ත්වර පත් වෙලා ගරු කථානායකතුමනි සංචාරකයෝ එන්නෙත් නැහැ මීගමුට. ඒ නිසා කරුණා කරලා මේකේ අවධානය යොමු කරලා මේ අයගේ ජන ජීවිතය නංවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන
ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි 2012-13 පොයින්ට් වල ගරු කථානායකතුමා මේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන වෙලාව මේක මේ ඔබතුමා මේක පාලනය කරන මේ අතරමැදදී ප්‍රශ්න අහනවා. මේ ප්‍රධාන කටයුතු ටිකවත් අවසන් කරන්න ඔබතුමා 2012-13, 2013-14 සහ 2014-15 වර්ෂ දා නැෂනල් පේපර් කම්පැනි ලිමිටඩ් වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂ දා කර්මාන්ත මාධ්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට ඉදිරිපත් කළ යුතු යෝජනා කරමි.
ගරු කම්කරු එමුතුමා,
අරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විදේශ රැකියා ශ්‍රමය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කිරීමට යෝජනා කරමි.
නවවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සඳහා අමාත්‍යාංශ උපදේශ කාර්යක සභාවල දෙවැනි වාර්තාව නියෝජ්‍ය කතානායකතුමා පිළිගන්නේ.
ගරු කතානායකතුමනි, නවවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සඳහා අමාත්‍යාංශයේ උපදේශ කාර්යක සභාවල දෙවැනි වාර්තාව මම ඉදිරිපත් කරමි.
සභානායකතුමා,
කී වාර්තාව මුද්‍රණය කළ යුතුය යෝජනා කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාමය කාර්යක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමා.
ඒ වෙනුවට චන්දිම වීරකොඩි මන්ත්‍රීතුමා. චන්දිම වීරකොඩි ඒ වෙනුවට.
චන්දිම වීරකොඩි මන්ත්‍රීතුමා ඒ වෙනුවට.
රාජ්‍ය මුදල් කාර්යක සභාවේ යෝජනාව රජයේ මුදල් කාර්යක සභාවේ යොමු කරන ලද අයවැය කාර්යාලයේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, මෙම කෙටුම්පත සම්බන්ධව කෙටුම්පතේ 37 වගන්තිය දින 14ක් ඇතුළත කටයුතු කිරීම අපහසුතාවය සැලකිල්ලට අරගෙන මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අයවැය කැඳවීමේ චක්‍රලේඛයේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ අයවැය පිළියෙල කිරීමේ මාර්ගෝපදේශවලට අනුකූලව යනුවෙන් සංශෝධනය කිරීමටත් එකඟ වුණා. ගරු කතානායකතුමනි, රාජ්‍ය මුදල් අමාත්‍යතුමා ඉන්න නිසා මේකට අදාළ ප්‍රශ්නයක්. ගරු රාජ්‍ය මුදල් අමාත්‍යතුමනි, පීපල්ස් ලීසිං සමාගම කැපිටල් ෆස්ට් කියන ආයතනයේ කොටස් ප්‍රමාණයක් බුක් වැලියු එක රුපියල් 12 වෙන කොටසක් රුපියල් 33 ගානේ 30% කොටස් ප්‍රමාණයක් යටි ගනිදුනුවක් එක්ක ලබා ගැනීමට කටයුතු කරන්නේද? මේ පිළිබඳව මහජන බැංකු ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මහජන බැංකුවේ සභාපතිවරයා නොවන කෙනෙක් සභාපති හැටියට පත් කරලා තියෙන්නේ. එවන් කෙනෙක් සභාපති හැටියට පත් කළා, විධායක ප්‍රධාන විධායක නිලධාරියා හැටියට දේශපාලනඥයෙක් පත් කළා, මේ රටේ ප්‍රධානතම බැංකුවක් වෙච්ච මහජන බැංකුවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය විරුද්ධ වෙද්දී මේ අනවශ්‍ය බරක් තමන්ගේ හිතවතෙක් බේලවුට් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවට කතාවක් නේ මේක ඇත්ත. මේ පිළිබඳ ඔබ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ආවම තරමේ කෝපශභාවට යොමු කරලා මේ කටයුත්ත නවත්වනවාද?
මේ කටයුත්ත සම්බන්ධයෙන් අපි මෙතුමා මතු කරපු කාරණාව සම්බන්ධයෙන් ඉදිරියේදී විස්තරයක් ලබා දෙන්නම්. ඒ වගේම ගරු කතානායකතුමනි, මෙවැනි ආයෝජනයක් සිදු වෙනවා නම් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි කාරණා හොයලා අපි මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්නම්.
උදාලමත්තුමනි, ඔබතුමා දන්නවද වැඩිහිටි දීමනාව මාස 3ක් ගෙවලා නැහැ. මේ මොහොතේ අපේ රටේ වැඩිහිටියන් ඉන්නේ බොහොම අමාරුවෙන්. ඒ වගේ තත් ආබාධිතයන්ට ගෙවලත් නැහැ. පෙරේද මම එනකොට ගාල්ල ඉඳන් එනකොට හමුදාපති වෙන්න ඕන, හමුදාපති තරු ගහගත්ත වාහනයක් ආවා වාහන 7ක් එක්ක. මේ වගේ රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ මේ ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය කරන ඉහළ නිලධාරි කටයුතු කිරීම පිළිබඳව ඔබට පියවර ගන්න බැරිද? අපි ඉල්ලීම් කරලා තියෙනවා මිනිසුන්ට කන්න නැහැ, වැඩිහිටියන්ට දීමනාව දීලා නැහැ, ආබාධිතයන්ට දීමනාව දීලා නැහැ. එක නිලධාරියෙක් වාහන 7ක් පෙළපාලියට දාගෙන යන්න කවුද සල්ලි වෙන් කරේ?
එතුමා කියන අනික් කාරණා ගැන කියන්න මම උත්තර දෙන්න මම බැඳිලා නැහැ. හැබැයි ගරු කතානායකතුමනි, මුදල් අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම මේ සහනාධාර ලබා දීමේදී ඒ සහනාධාර මුදල් අපි නිසි පරිදි ලබා දීම සිදු කළා තියෙනවා. ඉතින් එතකොට යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ඒක ලැබිලා නැත්නම් ඒක සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයෙන් අපි හොයලා බලන්නම් ඒක ඇයි කියලා. හැබැයි ගරු කතානායකතුමනි, අහන අනික් ප්‍රශ්නෙට මට පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැහැ.
විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව කාර්යක සභාවේ සභාපති හෙක්ටප්පුහයි මහතා.
ගරු කතානායකතුමනි, විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳව අංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් කි අනුමැතිය මේ වාර්තාව මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. හැබැයි ගරු කතානායකතුමනි, එක අවස්ථාවක් දෙන්න. මොකද හේතුව? මෙවැනි ආයතන කීපයක් මේ අමාත්‍යාංශයේ තියෙනවා. අපි අධීක්ෂණ කාර්යක සභා අවස්ථාවල අනිත් අමාත්‍යාංශලත් මෙවැනි ආයතන දැකලා තියෙනවා. හැබැයි මේ ආයතන වලින් විධිමත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැහැ. මේ අවස්ථාවේදී අපි කමිටුව විදිහට මේක අනුමත කරාට මින් ඉදිරියට මේ ආකාරයේ දේවල් අනුමත කරන්න සූදානම් වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ආයතන මීට වඩා ප්‍රබලව රටේ ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතන. ඒ විතරක් නෙමෙයි, සිස්ටම් චේන්ජ් එකක් ගැන කියලා කියනවා නම් සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් තැන් ටික තමයි මේ ආයතන ටික. ඒ නිසා මේ ආයතන පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ බැන සොයා බලලා කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ ආයතන හරියට ක්‍රියාත්මක කරොත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කරන සැලසුම අපිට නිවැරදිව හදා ගන්න පුළුවන්.
මිස්ටර් තී මහජන පෙත්සම් පිළිගැන්වීම මොහන් ප්‍රියදර්ශන සිල්ලා මහත්මයා. මොහන් මහත්මයා,
ගරු කතානායකතුමනි, වැලිගම පළායන මූදිල්ල ගහවත් යන ලිපිණේ පදිංචි සරජ්ජානක අල්ගේවත්ත මහතාගෙන් ලැබුණු ප්‍රශ්න පිළිගන්න.
රෝහිත බේගුණවදන මහත්මයා, දේන කිරිඳිගොඩ මහත්මයා.
ගරු කතානායකතුමනි, අම්පිටිය වැවතෙන්න පාර අංක 302 න් තුනදරන ස්ථානයේ පදිංචි KMKB කුලතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ හන්දෙස්ස පූජාගොඩ අංක 122 ඇලීර 2B දරන ස්ථානයේ පදිංචි YM චන්ද්‍රසේකර බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
යදාමිනී ගුණෝදන මහත්මයා.
ගරු කතානායකතුමනි, මීගොඩ කිරිමැට්ට වත්ත කරතේලිස් ජයසිංහ මාවත අංක 89 දරන ස්ථානයේ පදිංචි GGA ඉන්ද්‍රජිත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න නලින් බණ්ඩාර මැතිතුමා, පරිමාර්ග මැතිතුමාගෙන් අහන්න.
ප්‍රශ්න නේද මම අහනවා.
පරිමාර්ග මැතිතුමා,
ගරු කතානායකතුමනි, අයන්න පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මූලික ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 6200යි, සංශෝධිත ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 13540යි, මුළු වියදම මිලියන 13472යි. දෙවෙනි කොටසේ ප්‍රශ්නයට පිළිතුර ඔව්. තුන්වෙනි කොටසේ ප්‍රශ්නයට පිළිතුර, 1940 ගණන්වල සිට කරපු ඉල්ලීමක්, විශේෂයෙන්ම සෑම දේශපාලන පක්ෂයක මැතිවරණ පොරොන්දුවක්, එවැගේම උපදේශක කාරක සභාවන්වල අවස්ථාවන් ගණනාවක මේ ඉල්ලීම කරලා තියෙනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා හැටියට ජයවික්‍රම පෙරේර මැතිතුමා මේකට දිගින් දිගටම මේ ඉල්ලීම් කරා. මේකට මූලිකම හේතුව මේ කලාපයේ ගොවියන්ට තිරසාර ජීවනෝපායක් ලබා දීම සහ හිඟ සම්පත්, ඉඩම් හා ජලය ඵලදායිතාවය ඉහළ නැංවීම රජයට පැවරී ඇති වගකීමක් වන අතර දෙදරුඔය සහ මීඔය ගංගා ද්‍රෝණියේ සාරවත් ඉඩම් සඳහා වාරි ජලය සැපීමක් ලබා දීම. තුන්වෙනි කොටසට පිළිතුර ඔව්. එහෙත් ප්‍රමාණවත් තරම් මෙහෙයුම් හා නඩත්තු මුදල් නොලැබෙන බැවින් වැසි කාලයේදී ඇලට ගලා යන වැලි සහ පස් හේතුවෙන් හා ඇලෙහි වැවෙන ජලජ ශාක හේතුවෙන් අපේක්ෂිත ප්‍රමාණයෙන් ජලය මුදා හැරීම අපහසු වී ඇත. ඇල නිසි පරිදි නඩත්තු කරන්නේ නම් රුපියල් මිලියන 100ක පමණ මුදලක් දළ වශයෙන් අවශ්‍ය වෙනවා. ආ කොටසේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, වම් යුවරු ප්‍රධාන ඇල මාර්ගය තප්පරයට ඝන මීටර 7යි, දකුණු යුවරේ ප්‍රධාන ඇල මාර්ගයට තප්පරයට ඝන මීටර 8.5යි. දෙවෙනි කොටසේට පිළිතුර ඔව්. වම් යුවරු ප්‍රධාන ඇල මාර්ගය ඔස්සේ ගොවිතැන් දැක ගැනීමට ප්‍රමාණවත් පරිදි අවසාන වන කිලෝමීටර 44 දක්වා ප්‍රමාණවත් ජලය ලබා දෙන ලදී. දකුණු යුවරු ප්‍රධාන ඇල මාර්ගයේ මූලික කොටසේ තප්පරයට ඝන මීටර 8.5ක ජල ප්‍රමාණයක් නිකුත් කරන අතර හිඳෝගම වැවට තප්පරයට ඝන මීටර 5.6ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරේ. මෙම ඇල මාර්ගයේ පවතින උස්සාන වාරි ව්‍යාපෘතියේ කුඩා වැව් සඳහා ජලය නිකුත් කරන බැවින් ඉංගිහිනි මිටිය ජලාශයට තප්පරයට ඝන මීටර 2ක ජලය ලබා දීම සිදු කෙරේ. නමුත් නඩත්තු කටයුතු සඳහා වියදම් දැරීමට ඇති මුදල් ප්‍රමාණය අවම වීම නිසා අපේක්ෂිත පරිදි ජලය සැපයීම සමහර අවස්ථාවන්හිදී අවහිර වේ. තුන්වෙනි කොටසට පිළිතුර, නිර්මිතයන් නියමිත සැලසුම් වලට අනුකූලව ඉදිකර ඇති අතර එම ඇල මාර්ගය නඩත්තු කරන ඉංජිනේරුවන් විසින් නිර්මිත වලට අතිවාරම් දුර්වලතාවයන් නිසා හානියක් වී ඇති බවට මේ දක්වා පැමිණිල්ලක් සිදුකර නොමැත. ඈ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ් කොටසට පිළිතුර, හෙක්ටයාර 11,115ක් වගා කිරීම සඳහා ජලය ලබා දීම වම්යුර ප්‍රධාන ඇල යටතේ හෙක්ටයාර 3000ක් වගා කරනවා. දකුණු යුර ඇල මාර්ග යටතේ හෙක්ටයාර 3000ක්, හුවමාරු ඇල යටතේ හෙක්ටයාර 1000ක් සහ කුඩා වාරි ව්‍යාපාර යටතේ හෙක්ටයාර 4,115ක් වගා කරනවා. දිනකට ඝන මීටර 16,500ක් එනම් මහව සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පවුල් 50,000කට පමණ පානීය ජලය ලබා ගැනීමට හැකියාව තියෙනවා. එමෙන්ම කටුපොත හා බමුණකොටුව ප්‍රදේශයේ පවුල් 50,000කට පමණ දිනකට ඝන මීටර 17,500ක පානීය ජලය ලබා දීමට යෝජනා වෙලා තියෙනවා කරනවා. මෙගාවොට් 1.5ක ජල විදුලිය උත්පාදනය කිරීමක් සිදු වෙනවා. පවුල් 250ක් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේදීම මේ අමතර ප්‍රතිලාභයක් හැටියට මාර්ග ඉදිකිරීම, ගංවතුර පාලනය කිරීමද මේ හරහා සිදු වෙනවා. කෙසේ වෙතත් මේ වන විට ව්‍යාපෘතියේ වම්යුරු ප්‍රධාන ඇල යටතේ හෙක්ටයාර 1,417ක්, දකුණු යුර ප්‍රධාන ඇල යටතේ හෙක්ටයාර 1,214ක් හා හෙක්ටයාර 2,226ක් සඳහා වූ කුඩා වාරි ව්‍යාපෘතියන් සඳහා වාරි ජලය ලබා දීම සිදු වෙනවා. ඒ අනුව වාන් මගින් ජලය ලබා දීමේ මාගල්ල ව්‍යාපෘතිය වම්මැල මගින් අටුගම්පොළ පුත්තලම ප්‍රදේශවලටත්, දකුණු වැල මගින් ඉහිනිමිටිය ජලාශයටත් ලබා දෙන ජලයෙන් හෙක්ටයාර 8,700ක් වියලි කාලය වලදී වගා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ ප්‍රශ්නයේ දෙවෙනි කොටසට පිළිතුර, දැදුරු ඔය ජලාශයට වන්දි ගෙවීම මිලියන 19,1910යි, දකුණු යුර ප්‍රධාන ඇලවන්දි ගෙවීම මිලියන 424යි, වම්යුර ප්‍රධාන ඇලවන්දි ගෙවීම මිලියන 298යි, නව බලපෑම් වෙනුවෙන් වන්දි ගෙවීම මිලියන 170යි, අතු ඇල අංක 1 වන්දි ගෙවීම මිලියන 20යි, මුළු එකතුව මිලියන 2,822යි. ඈ ප්‍රශ්නයට පිළිතුර ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු රාජ්‍ය ඇමතිතුමනි, අපි දන්නවා මේ දදුරේ ව්‍යාපෘති ඉතාම හොඳ ව්‍යාපෘතියක්, සාර්ථක ව්‍යාපෘතියක්, විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ අප්‍රමාණයකත් වගාබිම් වලට මේක විශාල ප්‍රයෝජනයක් වෙනවා. හැබැයි මේ ව්‍යාපෘතිය 100%ක් යථාර්ථයක් බවට පත් කරන්න නම් තව අඩුපාඩු ගණනාවක් තියෙනවා. මේ ව්‍යාපෘතිය හරහා පෝෂණය වෙන අතුරු ඇලවල් ඒ වගේම අනිකුත් අවශේෂ ඉදිකිරීම් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් ඔබතුමා පුළුවන් නම් සටහන් කරගන්න දැදුරෝය දකුණු යුරු ඇලේ බෝගොල්ලාගම අතුරු ඇල ඒක අර්ධ වශයෙන් ඉදි කරලා තියෙනවා. වැව් 2කට හෝ 3ක් පෝෂණය වෙනවා බෝගොල්ලාගම වැව ඇතුළවත්ව. හැබැයි මේක අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකේ යම් මුදල් ප්‍රමාණයක්, මහ ගාණක් නෙමෙයි, සමහරට රුපියල් මිලියන 2ක 3ක අස්තමේන්තුවකින් මේ ඒ වැඩ කොටස අවසන් කරන්න පුළුවන්. එතන අර හියුම් පයිප් වගේක් ගැටින් දාන්න තියෙනවා. ඒවට අවශ්‍ය මුදල් ඔබතුමාලා ලබා දුන්නොත් තවත් වැව් 3ක් පෝෂණය වෙලා ඒ හරහා ඉදි වෙන ඒ හරහා පෝෂණය වෙන වැව් ගණන කුඹුරු ගණනාවක් අස්වද්දන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබතුමා ඒ බෝගොල්ලාගම අතුරු වැල වැඩ අවසන් කරන්න කටයුතු කරන්න, ඒ වගේම බිංගිරි ආසනේ කිනියම් ව්‍යාපෘතිය සඳහා අපි පෞගේ කාලේ විශාල මහන්සියක් යෙදුණා, යම් මුදල් වෙන් කිරීමකුත් වුණා, යම් ඉදිකිරීමකුත් පටන් ගත්තා. ඉතින් මේ දැදුරේ ව්‍යාපෘතියේ මේ වගේ පොඩි පොඩි ඉදිකිරීම් ගණනාවක් අවසන් කරන්න පුතුමාලට පුළුවන් වුණොත් යම් මුදල් ප්‍රමාණයක්, මහා මුදල් ප්‍රමාණයක් නෙමෙයි, සමහරට මිලියන 30-40කින් මේ වැඩ කොටස් අවසන් කරන්න පුළුවන් වෙනවා. මේ ව්‍යාපෘතිය සම්පූර්ණ සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන් මැතිතුමත් එක්කත් සාකච්ඡා කරලා ඒ ඉදිරි කටයුතු කරන්න යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවද? ඒ තියෙනවා නම් ඒක ඒක ප්‍රගතිය කොහොමද කියන එක මම ඔබතුමායෙන් අහනවා.
ගරු කතානායකතුමනි, අපි මීට මාස දෙකකට කලින් දිස්ත්‍රික්කයට ගිහිල්ලා දිස්ත්‍රික් වාරිමාර්ග සැලැස්ම පිළිබඳව සියලුම පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරියටත් සියලුම අදාළ වන නිලධාරීනුත් ගෙනල්ලා සාකච්ඡා කරා. එතනදී ඉදිරිපත් වෙච්ච මූලිකම යෝජනාව තමයි ඔබතුමා අද මේ ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම ලෝක බැංකු ණය ආධාර යටතේ අපි නඩත්තු කටයුතු සිදු කරන ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කරනවා. ප්‍රතිපාදන අපි වෙන් කරා. බලාපොරොත්තු වෙනවා මේ යෝජනාව ඉදිරිපත් වුණා මේකේ අඩුපාඩු කිහිපයක් තියෙන බව මම පිළිගන්නවා. පාරිමාර්ග අධ්‍යක්ෂකතුමත් ඒ පිළිබඳව අවධානය යොමු කරා. මේ වසරේ නෙමෙයි, ලබන වසරේදී අපිට පුළුවන් වෙයි අවශ්‍ය ප්‍රතිපාදන ටික වෙන් කරලා දෙන්න.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මම අපේ හෙක්ටර් ප්‍රමන්තුමාට අවස්ථාව ලබා දෙනවා.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාගෙන් විශේෂයෙන්ම ප්‍රශ්නයක් වගේම යෝජනාවක් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද පුත්තලම බලප්‍රදේශයට අයිති වෙන වනාත විල්ලුව දේශයෙන් පරණ මන්නාරම් පාර මේකේ කලාවය යනවා. කලාවයට වාරිමාර්ග තමයි බැම්මක් හැටියට, එහෙම නැත්නම් පාලමක් හැටියට ඉදි කරලා තියෙනවා බැම්මක්. ඒක මේ වෙනකොට දැන් බැහැලා, පැති දෙකක් බැහැලා. බැහැලා නිසා එක පැත්තකින් ඒ පාරේ ගමන් කරන්න බෑ. ඒ පාර ඉතාමත්ම කිට්ටුයි මන්නාරමට සහ මඩු ප්‍රදේශයට, ඒ ප්‍රදේශවලට ඉතාමත්ම කිට්ටුයි පුත්තලම් ප්‍රදේශයෙන් ගිහාම ඒක සංවර්ධනය කරන්න අවශ්‍ය කරන පාරක්, ඒක මහමාර්ගයට අයිති පාරක්. එතකොට මේ කිසි දෙයක් පාවිච්චි කරන්න බෑ, එහෙම නැත්නම් ප්‍රවාහනය කරන්න බෑ මේ බැම්ම පාත් වෙලා තියෙන නිසා. ඊළඟට ඉදිරියේදී ජූලි 9 වෙනිදා විල්පත්තුව ඇතුලේ තියෙන පල්ලේ කණ්ඩල් දේවස්ථානයේ වාර්ෂික මංගල උත්සවය තියෙනවා. මේකට මයිතන්නේ සාමාන්‍යයෙන 50,000ක විතර ප්‍රමාණයක් එහාට මෙහාට යන ස්ථානයක් මේ ස්ථාන. හැබැයි මේ කිසි දෙයකට මේක පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ජනතාවටත් විශාල ප්‍රශ්නයක්. රටේ ඉදිරි දියුණුව සඳහා මේ සඳහා කඩිනම් පියවරක් ගන්න ඔබතුමා ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි අහන්න බලාපොරොත්තු වෙන්නේ. මේක යෝජනාවක් හැටියට ඔබතුමාට ලබා දෙන්නේ. මම හිතනවා මේක ඉතාමත්ම හොඳින් හිතලා හොයලා බලලා මේකට වැඩපිළිවෙලක් හදන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, ඉතාමත් කාලෝචිත යෝජනාවක්. ඒ යෝජනාව පිළිගන්නවා මම. වාරිම අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා මේ වගේ තිබුණ ගැටලු පිළිබඳව වාරිමාර්ග අපේ සියලුම නිලධාරීන් කැඳවලා සාකච්ඡා කරා. මම කලින් කිව්වා වගේ ওই යෝජනාව ආවා. ඔබතුමාට මම අපේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමාට කතා කරන්න කියන්නම් ඔබතුමාට යෝජනාව දෙන්න. මම දන්නේ නැහැ මුදල් ප්‍රමාණය කොච්චරද කියලා තියේද කියලා. තිබුණ තියෙන ආකාරයට අපිට ඒක හදලා සකස් කරලා දෙන්න පුළුවන්.
අපේ ඇමතුමාගේ අවසරය ඇතුව මම පොඩි ප්‍රශ්නයක් කරන්න කැමති. දැනට ගරු ඇමතුමා, අක්කර 700ක් විශේෂයෙන්ම ජලය නැතුව මේක දැදුරෝයේ එන ඇලමාර්ගය, විශේෂයෙන්ම නිකපිටිය සහ තාරම්පිටිය දක්වා එන ඇලමාර්ගය, මේක මම ඊයේ පෙරේදා අපේ ආණ්ඩුකාරතුමාට කතා කරා. මේකට දැන් අවශ්‍යලා තියෙනවා ගරු ඇමතුමා අර මේ ලෝන් ආම් කියන මැෂින් දෙකක්. මොකද දැන්ට ඔබතුමාලගේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරපු වියදම් වලට තාම සල්ලි ඇවිල්ලා නැහැ. මිලියන දෙකක්, රුපියල් මිලියන දෙකක්, 120යි. මේ ටික දුන්නොත් අපිට මේක සුද්ධ කරගන්න පුළුවන්. මොකද දැවැන්ත ඇලමාර්ගයක් දැන් වැහිලා තියෙන කරු එමතුමා, ඒක වෙනස් කරන්න බෑ. මොකද හේතුව දවස් තුනෙන් තුනට මේක පාසි බැඳෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද දැන් අක්කර 700ක් සම්පූර්ණයෙන්ම යට වෙන තැනට දැන් පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වතුර නැතුව, ඉතින් ඒ නිසා මං හිතන්නේ නිකපිටිය සිට තාරම්පිටිය ඇල දක්වා තියෙන විශාල අර්බුදයක් ඇවිල්ලා තිනවා. ගොවීන් එළියට බයින තත්ත්වයක් ඇවිල්ලා තිනවා. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අදම මේ සම්බන්ධව මැදිහත් වීමක් කරලා ගරු කතානායකතුමා අපිට මේ ක්‍රියාදාමය සකස් කරලා දෙන්න. මොකද නැත්තම් ලොකු අර්බුදයකට මේක යනවා. මේ ශාන්තපනාරමන්තුමත් මේක දන්නවා, මේ ඇමතුමත් දන්නවා මේ කාරණේ. මෙතන වෙලා තියෙන ගරු ඇමතුමා, දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඔබතුමාලගේ දෙන්න තියෙන 120ක් දැනට ඇවිල්ලා නැහැ. එතකොට ඒගොල්ලන්ට වියදම් කරන්න විදිහක් නැහැ. පළවෙනි දෙවනුව ඔබතුමාට පුළුවන් නම් ලෝන් ආම් තියෙන මේ මැෂින් දෙකක් විතර හොයලා දුන්න එක ලොකු දෙයක්. අපි ආණ්ඩුකාරතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වාරිමාර්ග අධ්‍යක්ෂතුමත් මේ ගැන දන්නවා. කරුණාකරලා මේ පිළිබඳ අවධානය යොමු කරන්න. අක්කර 700ක් අනිවාර්යෙන් හෙට අනිද්දා වෙනකොට සම්පූර්ණයෙන් අවසන් වෙනවා මේ කුඹුරු බගා කිරීම.
මොහමඩ් මුසාමිල් මැතිතුමා පරිසර මැතිතුමාගේ ඇසීමට
උත්තරයක් අපේ
එතුමා උත්තරයක් දෙන්නවද?
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව මම අපි දිස්ත්‍රික්කයකට මමත් අපේ කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා දිස්ත්‍රික්කයේ ගිහිල්ලා සාකච්ඡා කරනකොට ගැටළු පිළිබඳව ශාන්ත බණ්ඩාර මැතිතුමා දන්නවා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරා, ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල ලබා දුන්නා. අවසරය ලැබුණා මම ලබන සතිය වෙනකොට අපිට පුළුවන් ප්‍රතිපාදන ලබා දෙන්න. ඒක ඉටු කරලා දෙන්න පුළුවන්.
කොහොම ස්තුතියි මොහොමඩ් මුසාමිල් මැතිතුමා පරිසර මැතිතුමාගේ ඇසීමට.
මම ආනවා ගරු කතානායකතුමනි.
පරිසර මැතිතුමා
Hello, sir. Answer A, number one, the Central Environmental Authority has reported that 734 factories in the Colombo district and 466 factories in the Gambaha districts are located within 500 meters of the buffer zone of the Kalani River. As per the survey conducted in the year 2020 regarding factories established close to the Kalani River. A2, the Central Environmental Authority has reported that the dirty water discharged from factories existing close to the Kalani River is released after purifying up to the extent specified by the standards on release of water into internal water bodies in accordance with the Gazette number 2264/17 dated 27 January 2022. A3, the Central Environmental Authority has reported that water quality tests have been conducted regularly since 2003 up until now with regard to the quality of water and of the Kalani River. The CEA has reported that water samples are collected from 17 locations, which includes 11 places on the main stream between the point where the Kalani River originates and the place where it enters the sea and 6 places in its tributaries. Once every 2 months and subjected to analysis along physical, chemical and microbiological parameters, that this task used to be carried out once a month from 2003 to 2021, and that is that it was limited to once in 2 months due to increase of prices of fuels as well as of chemical substances necessary for analytical activities, which occurred in the year 2022. The Central Environmental Authority has reported that samples that are obtained enable a clear exposition regarding the impact caused to the water of the river by the water wastewater discharge from factories released into it, and that according to the findings of analysis conducted so far, releasing of purified industrial wastewater into the Kalani River has caused no impact on the quality of water in the Kalani River. The CEA's report, authority has reported that the analytical data has revealed that some impacts it caused to the quality of the water of the river at certain places due to factors such as pollution caused by domestic wastewater, waste and disposal of waste that occurs on either side of the river. It has also been reported that in addition to the systematic analyzing of water in the river, the CEA works towards periodically analyzing wastewater discharge from factories located on either side of the Kalani River through its laboratory, and where an instance of non-compliance of conditions of the environmental protection license is disclosed, the authority ensures that the conditions consistent with the relevant standards are maintained by directing the industrialist to take necessary steps to keep to the conditions consistent with the relevant standards, and in instances where such non-compliance persists, the authority makes arrangements to put a stop to the release of wastewater into the Kalani River as well as to take necessary legal measures. As reported by the Central Environmental Authority, the activities for the surveillance of factories located on either side of the Kalani River and analyzing of water of the Kalani River have been in operation under a program initiated by the Central Environmental Authority and the National Water Supply and Drainage Board in the year 2023. It has been reported that the follow-up scrutiny activities on the 91 selected factories have been completed by now, and the technical instructions necessary for industrialists have to be issued. A4. The Central Environment Authority has reported that pollution of water is controlled by ensuring the wastewater discharge from factories are purified before release in accordance with the specified standards through the Environmental Protection License System, and measures are taken to prevent the quality of water of the Kalani River from reaching a hazardous level. In addition, as reported by the Central Environment Authority, the wastewater released to the Kalani River is regulated by constant surveillance of factories close to the Kalani River and by obtaining analytical reports on the wastewater released to the Kalani River after purification. Question B does not arise. Thank you.
Garu Katanayakatumani, mage palawini athuru prashne thamai den emathuma meke me depatte tiyenawa vidimat ekeni EPL labagena tibena karmaanta shala tiyenawa ehema nathi ewa tiyenawa. Ekaṭa obathuma kiyana eka adalai me EPL labagena tiyena ewa sambandhayen. Ekaṭa den api dannawa den wathura eliyata yana eka gena. Ekeni apa apajalaya ho apajalaya mudaharima pilibandawa kohewat meterayak හයි කරලා බලන්නේ නැහැ කොයිතරම් ප්‍රමාණයක් යනවාද කියලා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ එක කර්මාන්ත ශාලාවකින් ගංගාවට කොයිතරම් ප්‍රමාණයක් අපජලය මුදා හරිනවාද කියලා. ඉතින් මම අහන්න කැමතියි ඔබතුමාගෙන් දැන් මේ අපජලය මුදා හැරීම පිළිබඳව යම්කිසි එහෙම මීටර් හයි කිරීමේ ක්‍රමවේදයක් හරි ඒක කොයිතරම් ප්‍රමාණයක් යනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදන්න කැමැතිද ඊළඟට ඇමතුමා මේකෙම තියෙනවා දැන් ගොඩක් තැන්වල ඒ සින්ක් ඇල්මිනියම් වහ මේ තාඩු තමයි වහල වලට ගහලා තියෙන්නේ එතකොට ඒ සින්ක් ඇල්මිනියම් ගොඩක් ලාට ඔය අම්ල වැසි ආපුවාම සින්ක් දිය වෙලා ඒවා මේ පරිසරයට ගංගාවට එකතු වෙනවා ඉතින් මේවා සම්බන්ධයෙන්ුත් නිසි පරීක්ෂණයක් හා ක්‍රමවේදයක් තියෙනවාද එහෙම නැත්නම් ඔබතුමා සූදානම්ද එවැනි අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න.
Thank you very much, Honorable Member. As far as the CEA report says that they have taken all sort of measures to prevent any types of wastewater discharge at the river. But of course, as the Honorable Member says, if there is any new system to be adopted or introduced, we are very much welcome. And also we'll have a meeting with honorable members from there and to see what are the specific places, specific areas that should be addressed. Thank you.
Right, thank you. Rohini Kumari Vijayaratna Metiniya.
Deveni prashne kathanayaka thuni.
Deveni prashne prashna thunak.
Eka den obathuma dannawa meeta kalin loka banku mudal haraha මට මතක විදියට සුරකිමු ගංගා හරි පවිත්‍ර ගංගා හරි කියලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. එතකොට දැන් ඒකේ විශාල මුදලක් වියදම් කරලා තිබෙනවා එමෙතුමා මේ ව්‍යාපෘතියේ. ඔබතුමාලා අමාත්‍යාංශ මට්ටමේ යම්කිසි විගණනයක් හරි එහෙම නැත්නම් මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා තියෙනවාද මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵල කැලණි ගංගා ආශ්‍රිතව සිද්ධ කරපු මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵල 100%ක් ලැබිලා තියෙනවද එහෙම නැත්නම් ඒකේ මුදල් නාස්තියක්ද වෙලා තියෙන්නේ කියන එක මම ඔබතුමායන් අහන්න කැමතියි.
Thank you, Honorable Member. I will study that. Right now, I do not have the exact report on that. I will study that and submit to the Vadi Pola Samiti.
Thank you. Koini Kumar Vijayaratna Metiniya. Ishak Rauman Metuma.
Polunar Vidala Dinoni.
Mayadunni Chinta Kamal Metuma.
Hanwa Garukata Nayatumani.
Ivara Metuma. ඉවරමතුමා නෑ ඒ පිළිතුර දෙනවද?
ගරු කතානායකතුමනි ඒක සති දෙකකට කල් ඉල්ලා සිටිනවා.
weeks. කොකිලා ගුණෝදන මෙතිනිය. absent. රාජිකා වික්‍රමසිංහ මෙතිනිය. ප්‍රශ්නය ආනෝ පරිසර වැවි කර්මාන්ත ඇමතුමාගේ වැවිලි කර්මාන්ත ඇමතුමා වැවිලි කර්මාන්ත ඇමතුමා වැවිලි කර්මාන්ත ඇමතුමාගේ ප්‍රශ්නය
පිළිතුරු දෙනවා යර කතා නේ ප්‍රශ්න අංක A1 පිළිතුර රත්නපුර කුරුණෑගල මහනුවර කෑගල්ල බදුල්ල මාතර සහ මාතලේ දිස්ත්‍රික්ක A2 2018 වර්ෂයේ මෙට්‍රික් ටන් 14399 2019 මෙට්‍රික් ටන් 17978යි 2020 මෙට්‍රික් ටන් 20796යි 2021 මෙට්‍රික් ටන් 23890යි දෙදහස් විසි දෙක මෙට්‍රික් ටොන් විසි හතර දහස් තුන්සිය විසි තුනයි. ප්‍රශ්න අංක තුන සමස්ත ආදායම අපනයනයෙන් 2019 වර්ෂයේ ඇමරිකාන් ඩොලර් මිලියන 21යි 2020 වර්ෂයේ ඇමරිකාන් ඩොලර් මිලියන 45යි 2021 ඇමරිකාන් ඩොලර් මිලියන 44යි 2022 වසර ඇමරිකාන් ඩොලර් මිලියන 63යි 2023 4යි 30 දක්වා මේ වසරේ අප්‍රේල් 30 වෙනි දින දක්වා අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 4යි ප්‍රශ්න අංක 4 පිළිතුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් වගා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත මේ යටතේ ජල මූලාශ්‍ර සහිතව වගා කිරීමට විශාල ඉඩම් වටා වගා කිරීමට සහ කුඩා ඉඩම්වල අතුරු භෝගයක් ලෙස වගා කිරීමට පුවක් පැල නිකුත් කරනු ලැබේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පහත පරිදි ප්‍රතිලාභින් සහ පුවක් පැල ලබා දී ඇත 2020 වර්ෂයේ ප්‍රතිලාභින් ගණන 5781යි පැල ප්‍රමාණය 980774යි 2021 ප්‍රතිලාභින් 7753යි පැල මිලියන 1.3යි 2022 ප්‍රතිලාභින් 6006යි පැල මිලියන 1.02යි 2020 වසරේ බෙදා දීමට සැලසුම් කර ඇති පැල මිලියන ගණන 1.03යි එම ඇසමෙන්තු ගත වියදම එසා රුපියල් මිලියන 30කි එක් පැලයක් සඳහා රජයේ දායකත්වය රුපියල් 25ක් වන අතර ප්‍රතිලාභී දායකත්වය රුපියල් 5කි දැනට පුවක් වගා කරන දිස්ත්‍රික්කයන් ගොවීන් දැනුවත් කිරීම පැල නිෂ්පාදනය සම්බන්ධයෙන් තවාන්කරුවන් දැනුවත් කිරීම රෝග පලිබෝධ පාලනයට අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දීම සහ ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කරමින් පවතී.
මේ වෙනකොට කරුණක පුවක් ප්‍රතිඅපනයනය කිරීම තුළ අපේ ප්‍රමිතිය බාලවීම තුළ ප්‍රතිඅපනයනය නැවතීමට මොනවායි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා?
ප්‍රතිඅපනයන සඳහා දැනට පසුගිය 2022 වසරේ අවසන් කාර්තුවේ 23 වසරේ මුල් කාර්තුවේ අවසර ලබා දීලා තිබුණේ නැහැ. ඒ සඳහා අවසර ලබා දෙන්නේ කන්ට්‍රි ඔෆ් ඔරිජින් අවසර ලබා දෙන්නේ වෙළඳ අමාත්‍යාංශය මගිනුයි. අපි ඒ සම්බන්ධයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග ප්‍රමිතිය සහ මේ රටේ නිෂ්පාදිත සහ අනිකුත් පිටරටින් ගෙන්වනවා නම් ඒ පිළිබඳව ප්‍රමිතිය පරීක්ෂා කිරීම කටයුතු සිදු කරමින් පවතිනවා.
Thank you sir.
සංජීව එදිරිමාන මහත්තයා
මම අහනවා ගරු කතානායකතුමනි.
වාහන මහත්තයා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි ආයක විවෘත ටෙන්ඩර්කම යටතේ දෙක විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් යටතේ ධාවනය වන බලපත්‍ර නිකුත් කිරීම දෙවැනි ප්‍රශ්නය එක සාමාන්‍ය මාර්ග ධාවන බලපත්‍ර 3010යි අධිවේගී මාර්ග බලපත්‍ර 1140යි තුන මේ වනමිට නිකුත් කර ඇති බලපත්‍ර වෙනත් පාර්ශ්වයන්ට පැවැරීමේ හැකියාවක් නොමැත නමුත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගනිමින් පවත්නා බැවින් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාව සැලසෙනු ඇත ආ අදාළ නොවේ
දෙවනිවටේ ප්‍රශ්න අංක තුන තුන් හතරවන ප්‍රශ්නය ඔව් ඩල සලාපර මැතුමා
බොමි සුදි කතානායකතුමනි ගරු ඇමතුමිනි මම විශේෂයෙන් මතු කරන්න හදන්නේ මේ පහුගිය මාසික පමණ කාලෙ පුරා තව බරපතල අපකීර්තියක් අපිට රටක් විදියට පුරවැසි විදියට අත් වුණා අර මුතුරාජා හස්තියා සම්බන්ධයෙන්. ඉතින් මම මෙතෙන්දී තායිලන්තයේ පහුගිය මැතිවරණයේදී තරුණ ජනාධිපතිවරයෙක් පත්වෙච්ච මැතිවරණේ මැතිවරණ වේදිකාවෙත් මේක එක්තරා පොරොන්දුවක් බවට පත් වුණා තායිලන්ත දේශපාලන කරලියේ. මම ඒ ගැන නෙමේ ගරු ඇමතුමිනි අහන්නේ දැන් මෙතන වැරදි කීපයක් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි වැරද්ද දළදා මාලිගාවට පරිත්‍යාග කරපු මේ හස්තියා 2000 වසරේදී අලුත්ගම කන්ද විහාරයට ලබා දෙන්නේ. එතකොට මේ හස්තියට තියෙන එතන කුරිරු සැලකීම් සහ හස්තියාගේ රෝගී තත්ත්වය ගැන සැලකිල්ලට අරගෙන රයා කියන සංවිධානය රයා කියලා කියන්නේ ගරු ඇමතුමිනි ඔබතුමිනි දන්නව රැලි ෆෝ ඇනිමල් රයිට්ස් ඇන් එන්වයරන්මන්ට් ඔබතුමිය යටතේ තියෙන ඒ වෙලාව ඔබතුමිය නෙමෙයි හිටියේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනවා. හැබැයි මේ පැමිණිල්ල සම්බන්ධ කිසිදු සොයා බැලීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි රයා සංවිධානය මේ සම්බන්ධයෙන් තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණිල්ලක් කරන්නේ. අපි මේ හස්තිය සජීවීව මුළු රටම දැක්කා. මුළු ලෝකේ හැම ප්‍රධාන නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වුණා. හැබැයි අපි අඩු ගානේ මේ දක්වා කනගාටුව පළකිරීමක් අවම වශයෙන් කනගාටුව පළකිරීමක් රටක් විදිහට සිද්ධ වෙලා නැහැ. අනිත් තායිලන්තය සහ බුරුමය මියන්මා දේශය අපිට අනාදිමත් කාලයක ඉඳලා මේ හස්තීන් පරිත්‍යාග කළා තියෙනවා අපේ නොයෙකුත් සංස්කෘතික කඩතු වලට. එසා ලෝකෙ පුරා අපිට මේ මොහොතේ තියෙන්නේ ඉතාම අපකීර්තිමත් නාමයක්. මම හිතනවා මේ සතියේද ලබන දෙවෙනි දවසේ කොහෙද මේ මුතුරාජා සක්සුරීන් විදේශ නැවත තායිලන්තර ගෙනියන්න කටයුතු කරනවා. එසා පාර්ලිමේන්තුව විදියටත් අපි මේකෙන කනගාටුව ප්‍රකාශ කළා. ගරු ඇමතුමිනි මේකට මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය රාජතාන්ත්‍රිකව කනගාටුව ප්‍රකාශ කිරීම කරලා අපේ රට අපේ ජනතාව අපේ පුරවැසියෝ සත්තුන්ට වනජීවීන්ට සලකන්න ආකාරය මෙහෙම නෙමෙයි කියලා කියන මතය. ඇත්තට මෙහෙම නෙමෙයි සලකන්නේ. නමුත් සමාජගතලා තියෙන වෙන මතයක්. ඒ නිසා ඔබට මේ ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා.
මේ සම්බන්ධයෙන් තායිලන්ත රජය අපේ රටට මේ හස්ති රාජය ලබා දීලා තියෙනවා. ඒ හස්ති රාජය ලබා දුන්නට පස්සේ සන්නසකි රජය විසින් ඒක අලුත් නුවර දේවාලයට කන්ද විහාරේ දේවාලයට පූජා කරලා තියෙනවා. රජය සන්නසකින් යම්කිසි ඇතෙක් හෝ සතෙක් හෝ යම්කිසි දෙයක් පූජා කරාට පස්සේ ඒ වගකීම වනජීවි දෙපාර්තමේන්තුවෙත් නැතුව යනවා. ඒක රජය විසින් සන්නසකින් ඇත්තටම හිටපු ජනාධිපතිතුමිය විසින් සන්නසකින් කන්ද විහාරයට පූජා කරේ. එතකොට ඊට පස්සේ වනජීවි දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණම ඒ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව කර හැකි සියලු පියවරවල් ගත්තා. ඒ හස්තියා අපි තාවකාලිකව රැක බලා ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයට ගෙනහිල්ලා සියලු බෙහෙත් සියලු කටයුතු රැක බලා ගැනීම අපි ඒ සතාට අවශ්‍ය සියලු කෑම බීම උපරිම මට්ටමට කර හැකි තායිලන්ත රජයට කරන උතුම් ගෞරවයක් විදිහට අපි ඒ කර හැකි සියලු සත්කාර රැක බලා ගැනීම සියල්ලම සිද්ධ කරා. ඒ වගේම තායිලන්ත තානාපතිතුමා හමුවෙමින් නොයෙක් වතාවලදී අපි ඉල්ලීමක් කරා මේ තායිලන්තයට මේ සතා ගෙනියන එක කරන්නට එපා කියන ගෞරවනීය ඉල්ලීම තායිලන්ත තානාපතිතුමා හරහා ඉල්ලුවා. ඒ වගේම තාවකාලිකව හරි යම්කිසි රජයක් විසින් සන්නසකින් පන්සලකට පූජා කරාට පස්සේ ඒක පන්සලේ වගකීමක් මිසක් රජයේ වගකීමක් විදිහට තනිකර ගන්න අමාරුයි. නමුත් තාවකාලිකව හරි හාමුදුරුවෝ කැමති කරගෙන, මොකද හාමුදුරුවම තමයි ආපහු තායිලන්ත රජයට ඒක දෙන්න ඕනේ. ඒ නිසා තාවකාලිකව දැනට ඇත්තටම සම්පූර්ණයෙන්ම තායිලන්ත තානාපතිතුමාගේ මේ බරපතල ඉල්ලීම නිසා තාවකාලිකව ඒ රත් සතාට අවශ්‍ය කටයුතු කිරීමට තමයි තායිලන්ත රජයට දෙන්න හාමුදුරුවෝ එකඟ වෙලා තියෙන්නේ. දැනට ඒ සතා භාරයේ ඇත්තටම සතාගේ අයිතිය සහ භාරය තියෙන්නේ කන්ද විහාරයට. මොකද මේක මම විශ්වාස කරනවා මේක ඒ තායිලන්තයෙන් ඒ ඇතා අපට ලැබුණට පස්සේ අපි ගත්ත ක්‍රියාමාර්ග රටක් විදිහට මේ අපේ කාලේ මම ඇමතිවරයාව ඉන්න කාලේ නෙවෙයි මට මතකයේ හැටියට 1990 ගණන් වල ඒ රජයට ලැබිච්ච ඒ ඇතාව සන්නසකින් හිටපු ජනාධිපතිතුමිය විසින් මට දී තියෙන තොරතුරු අනුව පන්සලට බාර කරාට පස්සේ ඒ වගකීම පන්සල සතු වෙනවා. දැනටත් හාමුදුරුවෝ තාවකාලිකව යම් රැක බලා ගැනීමකට තමයි තායිලන්තයට ගෙනියන්න දෙන්නේ. මොකද එහි භාරකාරත්වය සහ අයිති තත්ත්වය වනජීවි දෙපාර්තමේන්තුවට නැහැ. ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව විසින් මේ සිද්ධිය සැලවුණාම පන්සලෙන් හා ඒ අලියව ගෙනි තාවකාලිකව අයින් කරගෙන අපේ භාරයේ අපේ සන්තකයේ නැති අපිට අයිතියක් නැති වුණත් දෙහිවල සත්වෝද්‍යානයේ තබාගෙන කළ හැකි උපරිම සත්කාර ප්‍රතිකාර ඒ රටට ගෞරවයක් වශයෙන් අපි කරගෙන ගියා. නමුත් තානාපතිතුමාගේ දැඩි ඉල්ලීමක් තියෙනවා මේ සතාව නැවත ගෙනියන්න කියලා. ඒ මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාත් අපි තානාපතිතුමා එක්කත් රජයක් විදිහට කරා. නමුත් ඒ ඉල්ලීම තදින් තියෙනවා. ඉතින් අයිතිකාරත්වය දරන හාමුදුරුවන්ගෙන් කෙටි කාලීනව මේ කැමැත්තක් අරගෙන තමයි මේ සතාව අපි තායිලන්තයට යවන්නේ.
ඔව් අනුරයා කැමැත්තුම.
මොකද මේ අහපු ප්‍රශ්නය ගිරිතලේ උද්‍යානය ගැන. හැබැයි දැන් මේ ඩිබේට් එක යන්නේ ගරු කතානායකතුමනි මේ තායිලන්තේ ගලු ගරු රලසලහ පෙරමැතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට එතුමා මේක මේ ඔබතුමාගෙන් අවසර ගත්තම මේ කාරණය ගැන කතා කරන්න මගේ විෂයට අදාළ නිසා මම එකඟතාවය ලබා දුන්නා. නමුත් මේ තියෙන්නේ ගිරිතලය අභය භූමිය විශාලත්වය අක්කර වලින් එන්නේ කාරණා. මේ කාරණා ගැන වෙනම ඩිබේට් එකක් ගත්තොත් හොඳයි ගරු කතානායකතුමා.
ඔව් විපක්ෂ නායකතුමා මොකද කියන්නේ?
හේතුව දිගින් දිගටම මම විවේචනාත්මක පැත්තකින් යන්න යන්නේ නැහැ. නමුත් මම ගරු ඇමතිතුමියට යෝජනාවක් කරනවා මෙන්න මේ ආකාරයෙන්. ඔබතුමිය ප්‍රකාශ කරා සන්නසකින් බාර දුන්නහම ඒකේ වගකීම ඒ ආගමික ආයතනය සතු වෙනවා කියන කාරණාව. ඔබතුමියත් මමත් අපි සියදුවන පිළිගන්නවා මේ රටේ පෙරහැර සංස්කෘතිය. මේ පෙරහැර සංස්කෘතියට ලබා දිය යුතු ඒ අලි සම්පත අපි ලබා දෙන්නට ඕන. හැබැයි ඒ දේ කරන ආකාරය ඒ වගේම විහාරස්ථාන හෝ පෞද්ගලිකව හෝ මේ අලියතුන් රඳවා ගැනීමේදී මම යෝජනා කරන ඔබතුමියට වනජීවි දෙපාර්තමේන්තුවට මේක අත හොද ගන්න බෑ දැන් මේක සන්නසකින් බාර දුන්නයි කියලා. එහෙම නැත්නම් අපිට අයිති අලියෙක් නෙවෙයි කියලා. මම යෝජනාවක් කරනවා යම්කිසි නියාමනයක් ඒ බල ප්‍රදේශවල සිටින පසු වෛද්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීතුමන්ලට මාසිකව හෝ මම දන්නේ කාලවකවානු ඒක එක්ස්පර්ට්ස්ලා තීන්දුව කරන්න ඕන දෙයක් ගිහිල්ලා ඉන්ස්පෙක්ට් කරනවා ගිහිල්ලා බලනවා ඒ සතාට ඒ යම්කිසි ප්‍රමිතියක රැකවරණේ ලැබෙනවද කියලා. ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ විද්‍යෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මේ අවස්ථාවේ ඒ වගේ අලුත් විදිහකට හිතලා බලලා මේ විහාරස්ථාන හෝ වේවා පුද්ගලිකව හෝ වේවා මොකද මේ සතුන් අපේ පෙරහැර සංස්කෘතියට වැදගත්. දැන් පෙරහැර සංස්කෘතියට සතුන් අඩු වෙනවයි කියලා කැලෑවින් අලි අල්ලන්න දෙන්න බැහැනේ. ඒකට හීලෑ අලින්ගේ බෝවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම කිසිම වැඩසටහනක් නැහැ මතිතුමිය. ඒක මම ඔබතුමියටවත් කාටවත් ඇඟිලි දික් කරනව නෙමෙයි. මම මේ යෝජනාවක් කරන්නේ. පසු වෛද්‍යවරුන් සංචිතයක් හදලා ඒ පෞද්ගලික හිමිකාරත්වයේ සහ විහාරස්ථානවල සිටින ඒ අලින්ගේ ඒ ගුණාත්මක භාවය ඒ අයට ලැබෙන රැකවරණය ඒ රැක ගැනීම ඒ සෞඛ්‍ය පහසුකම් ඒ අනෙකුත් පහසුකම් ලැබෙනවද නැද්ද කියන එක ගැන වනජීවි දෙපාර්තමේන්තුවෙන් යම්කිසි අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඉල්ලීමක් කරමින් මම ඔබතුමියට අවදානම් සහිත කාරණාවක් කියන්න කැමතියි. ඉන්න පසු වෛද්‍යවරුන් ප්‍රමාණයක් දැන් රට අතහැරලා යන තත්ත්වයක ඉන්නේ. එතකොට ඒ ඉන්න ප්‍රමාණයත් අඩු වෙනකොට වනාලි මිනිස් ගැටුමේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්නට පසු වෛද්‍යවරුන් ප්‍රමාණයකුත් නැහැ. මේ අලුත් රාජකාරිය ක්‍රියාත්මක කරන්නට එයත් නැහැ. ඒ අය වෙනුවෙන් යම්කිසි වැඩසටහනක්
ඉදිරිපත් කරනවා.
මම මේ ප්‍රශ්නේ යොමු කරන්න කැමති බුද්ධ ශාසන ඇමතිතුමා හැටියට ගරු අගමැතිතුමාට. මේක ඇත්තටම රටකින් රටකට දීපු ත්‍යාගයක් සම්බන්ධයෙන් ඇතිවුණු තත්ත්වයක්. මේ පිළිබඳ මං අහන්නේ ගරු අගමැතිතුමා ඒ රටට තම කණගාටුව රට වෙනුවෙන් ප්‍රකාශ කරනවද නැද්ද?
ඔව් අගමැතිතුමා.
ගරු කතානායකතුමනි මේ කාරණාව ගැන විශේෂ අමාත්‍යතුමය ගැන දල සලහපෑරම් ඇතුමා විමසුවා විරුද පක්ෂයේ නායකතුමත් තා වැදගත් කරුණු කිහිපයක් අපේ අඩුපාඩුකම් අලි ඇතුන්ගේ සම්බන්ධව ප්‍රකාශ කළා. අනුරයා පැමිතුම අහන කාරණාවට මම කලින් පිළිතුරු දෙන්න හැදුවේ මම ගිය මාසේ අවසානයේදී තායිලන්තයට ගමන් කරපු නිල සංචාරයේ අපේ බුද්ධ ශාසන ඇමතිතුමා විදුර වික්‍රමනායක මැතිතුමා මම නෙමෙයි එතුමාත් මගෙත් එක්ක හිටියා. අපේ මොනරාගල දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමත් රාජ්‍ය ඇමතිතුමත් ගමන් කරා. ඇයි තුමාලා තුන් දෙනාම හිටියා අග්‍රාමාත්‍යතුමා හමු වුණු සාකච්ඡාවේදී. අපේ රට වෙනුවෙන් ඒ කණගාටුව මම ප්‍රකාශ කරා. ඒ ගැන කිසිම අවශ්‍යතාවයකුත් දැක්වේ නෑ. වේලාවට යොදාගත්ත කාල සටහන අනුව උතුරාජා ඉදිරි දවස්වලදී තායිලන්තේ කරා ගමන් කරනවා. ඒ අවශ්‍ය ඇමැතිතුමේ කිව වගේ විධිවිධාන පරිදි අපේ නායක ස්වාමීන් වහන්සේ අවශ්‍ය ලේකිවිලි භාර දීලා තිබෙනවා. ඒ සාත්තු කිරීම හා නිරෝගී තත්ත්වයට පරිවර්තනය කිරීමෙන් පසු යළි අපට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව. ඉතින් මං හිතන්නේ තායිලන්තයයි ශ්‍රී ලංකාව අතර තියෙන මිත්‍රත්වය සුවිශේෂ මිත්‍රත්වයක් බව යළිත් ප්‍රකාශ කළා. ඉතින් ඒක දලසලා පෙරම මත්තුමා සඳහන් කර විදියට දේශපාලන කාරණාවක් සහ ජනමාධ්‍යත් ඒ රටෙත් මේ රටෙත් මේක ගත්ත කාරණාවක්. නමුත් ඒක ඉතාම හොඳයි යම් යම් දේවල් ජනමාධ්‍යයෙන් එලෙස මතු කිරීමක් අවශ්‍ය පීවරවල් අරගෙන තියෙනවා. ඒ ගමන් කරන විශේෂ යන්ත්‍රය විශේෂ ආරක්ෂක කූඩුව සකස් කරලා තියෙනවා. ඒ අනුව ගමන් කරාවේ මේ ගැන වගකීමෙන් මම යළිත් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවට සුවිශේෂ අවස්ථාවක් ලැබුණා. මෑත කාලේ රාජ්‍ය නායකයෙක් හෝ රාජ්‍යයක නායකත්වයේ නියෝජනය කරමින් තායිලන්ත රජතුමා මටත් වෙලාවක් හමුවීමට දුන්න කතානායකතුමනේ. ශ්‍රී ලංකාවට බොහොම විරල අවස්ථාවක් ආසියාවේ නායකයන් අතර ලැබුණේ. ඒ නිසා අපේ මිත්‍රත්වය ඉතාම තහවුරුයි. අන්‍යෝන්‍ය එකඟතාවයෙන් වැඩ කරන්නට එකඟ වුණු හැම කාරණාවක් ගැනම දෙරට අතර ඒ විශ්වාසය ඇති වී තිබෙනවා. ස්තුතියි.
එමෙතිනිය
කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් මෙය පසුගිය අවුරුදු කීපය තුළ සිදුවෙච්ච කාරණයක් වුණත් මම කියන්නට ඕනේ වනජීවි දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වගකීමකින් මේ තොරතුරු දැනගත්තට පස්සේ කටයුතු කරලා තියෙන බව සහ ඒ සම්බන්ධයෙන් අතහොදා ගැනීමක් සිද්ධ නොකර බවත්, ඒ වගේම එතුමා ඉදිරිපත් කරපු යෝජනාව ඉතාම වැදගත් සහ වර්තමානයට ඉතාම වටිනා බවත්, නමුත් ඒ කාරණා ඉටු කිරීමේදී තියෙන මුල්‍යමය සම්පත් සහ භෞතික සම්පත්වල අපට රටක් විදිහට යම් යම් ගැටලු තියෙනවා. අලුතෙන් වෛද්‍යවරු සංචිතයක් බඳවා ගැනීම සහ ඒ කටයුතු කරන්න, ඉතින් අපේ රට යම්කිසි මට්ටමක ආර්ථික වශයෙන් ශක්තිමත් වුණාම අපි මේ වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් වනජීවි දෙපාර්තමේන්තුවට බඳවගෙන වනජීවි දෙපාර්තමේන්තුවේ තියෙන වගකීම් එක සිවිල් පුරවැසියන් සතුව ඉන්න අලි සම්බන්ධයෙන්ුත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කතානායක,
බොහොම ස්තුතියි. මේ ප්‍රශ්න අංක 3 විධිමත් පරිදි ඇහුවේ නැහැ කවුරු හරි. අනේ විපක්ෂ නායකතුමා, දැන් මේ ප්‍රශ්නේ ඔව් විපක්ෂ නායකතුමා එක්මන්ට
කියන්නේ නෑ යෝජනාවක්. මේක හොඳ යෝජනාවක්.
ඔබතුමා කරදර
කරනවා. ගරු කතානායකතුමනි, දැන් ඔබතුමිය කියනවා මුදල් ප්‍රශ්න, ඒක මම පිළිගන්නවා. හැබැයි ඇයි හැම එකක්ම මේ GOSL funds රජේ funds වලින් කරන්නයි කියලා හිතන්නේ? ඔබතුමියන්ලට පුළුවන් world wide fund for nature, ඔබතුමීට ඕන නම් මම උදව් කරන්නම්. WWF කියලා තියෙනවා, හරි, US fish and wildlife service කියලා එකක් තියෙනවා, American මේ වනජීවි දෙපාර්තමේන්තුව, ඒගොල්ලොත් එක්ක කතා කරලා මම මේ ඔබතුමියට කියන්නේ, ඔව් රටේ මූල්‍ය ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, නමුත් මේවට විසඳුම් නැවුම් විදියට හොයන්න පුළුවන්, අලුත් විදියට හොයන්න පුළුවන්. world wide fund for nature කියන එකේ ලොකු අරමුදල් තියෙනවා. ඒ අරමුදල් ප්‍රයෝගී කරගෙන අපිට පුළුවන් අපේ රටේ වනජීවි ප්‍රශ්න ඔක්කොටම නෙවෙයි පුංචි ප්‍රමාණයකට හරි විසඳුම් ලබා ගන්න. මම ඔබතුමීට උදව් කරන්නම්. ඒ ඒ ඒ ඒ විදිහට අලුත් විදිහට හිතලා ලෝකයේ තියෙන විවිධ INGOs ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මම ඉල්ලීම කරනවා යම්කිසි ප්‍රමිතියකට අපි ඒකලොත් එක කටයුතු කරන්නට ඕන. ඒක මම පිළිගන්නවා. ඒ ප්‍රමිතිය තුළ ඕනතරම් තියෙන මුදල් ලබා ගන්න. අනිත් එක නේචර් කන්සර්වේෂන් කිව්වහම, ස්වභාවික සම්පත් සුරකින්න කිව්වහම, ලෝකේ පෝසත් රටවල් හුඟක් ඉන්නවා අපේ රටට ආධාර ලබා දෙන්න
ඔබතුමීට ඕන මගේ උදව්වත් ලබා දෙන්න.
ගරු කථානායකතුමනි, ඒ සම්බන්ධයෙන් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් එතුමාගේ උපදෙස් පරිදි අද ලංකාවේ අපි සකස් කරමින් යනවා අලි මිනිස් සම්බන්ධතාවය, නැත්තම් මේ ගැටුම් निराකරණය කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් සහ ඒකට අවශ්‍ය ගත යුතු ක්‍රියාමාර්ග, ඒ වගේම ඒවාට මුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර පරිසර සහ සත්වවේදීන්ගේ සංවිධානත් එක්ක අපි කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ලබන අඟහරු ආදත් ඇත්තරම අපි අමාත්‍යංශයක් විදිහට මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච මේ අලි මිනිස් ගැටුමට අපි දීර්ඝකාලීනව, කෙටිකාලීනව සහ මධ්‍යකාලීනව කුමන ආකාරයේ සැලසුම් සකස් කර යුතුද, එයට ජාතික ප්‍රතිපත්තිය කුමන ආකාරයෙන් සකස් කළ යුතුද, ඒ ප්‍රතිපත්තිය අනුව අපි ඊළඟ වැඩපිළිවෙල ගෙනල්ලා මේ රටේ පවතින දීර්ඝකාලීන අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට අමාත්‍යංශයක් වෙන විදිහට අපි කටයුතු කරමින් සිටිනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරමින්, ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල උදව් ලබා ගැනීම සඳහා මේ වන විටත් අපි අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් මේ අවස්ථාවේදී මතක් කරනවා. බොහොම
ස්තුතියි. රෝහිණි, ප්‍රශ්න අංක 3 විධිමත් පරිදි අහන්න කවුරු හරි. ප්‍රශ්න අංක 4 විධිමත් පරිදි අහන්න කවුරු හරි.
සභාගත කරුකට.
සභාගත කරනවා. ප්‍රශ්න අංක 6
සභාගත කරනවා.
ප්‍රශ්න අංක 9 තිස්සත්නායක මැතිතුමාගේ ප්‍රශ්නේ මම අහනවා. ප්‍රශ්නේ සභාගත කරන කොහොම ස්තුති 27-2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා සභාගත කර දෙවෙනි වටියෝ
තිබෙන්නේ අපේ අර විශේෂ කාරක සභාවක්පත් කිරීමේ යෝජනාව. ඒකට අවසර ඔබතුමාගෙන් ලැබිලා ඊට පසුව 23-2 ප්‍රකාශය ගන්නවාද? ඔබතුමා දකින්නවා ඇති මේ න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම් කියන තැන.
අද න්‍යායපත්‍රයට ඒක ඇතුළු වෙලා නැහැ ගරුවම.
නැහැ. ගරු කථානායකතුමා මුකුත් කිව්වා.
ඒ සමාජිකයන් වැඩි කිරීම සම්බන්ධයෙන්
නෑ ඒක නෙමෙයි.
මේ අවස්ථාවෙන්
ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ යෝජනාවේ තියෙන විශේෂ කාරක සභාව පත් කිරීම අර ආණ්ඩුව බංකොලොත් වීම පිළිබඳ කරපු ප්‍රකාශය ගැන මං කියවන්නේ 20 වෙනිදා.
ඒක සමාජිකත්වයේ දෙවැනි වරටත් වැඩි කර ඔබතුමාගේ ඉල්ලීම පරිදි
ලැබුණේ.
සමාජිකත්වයේ දෙවැනි වරටත් වැඩි කරා එතුමාම ඔබතුමාවත් ඇතුළත් කළා. දැන් ඒ මේ වැඩ පිළිල තමයි ඉස්සරහට යන්න තියෙන්නේ.
දැන් මේ ඊළඟට මම